maha rahatun wedi mang osse
මහා රහතුන් වැඩිමඟ ඔස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරිය ආර්ය ඥානස්වාමින් වහන්සේ සිරස FM පන්සිල් මළුව වෙත ලබා දෙන සුවිශේෂී දහම් සාකච්ඡාවයි ඔබ ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, මේ ප්‍රශ්න ඔබ වහන්සේට යොමු කරන්නට මට අවසර දෙන්න. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක වැනි සුගති ලෝකයක උපදින්න බැරි වෙනවා කෙනෙක් සිහි මුලා වෙලා මිය ගියහොත්. සිහි මුලාවටපත්ව මේ යන්නට හේතු මොනවද ස්වාමීන් වහන්ස? අපිට මේ පිළිබඳව මුලින්ම පැහැදිලි කර දෙන්න.
මෙහෙමයි නෝනා, යම් කෙනෙක් සිහි මුලාවටපත් වෙලා මරණයටපත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ සිහි මුලාවටපත් වීමට අදාළ කාරණා කීපයක් දේශනා කරනවා. තේරෙනවද? ඒ සිහි මුලාවට වීපත් වෙලා මරණයට අදාළ පළවෙනි කාරණේ තමයි යම් කෙනෙක් සීලෙන් දුර්වලභාවයට පත් වෙනවා නම්. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙක් සීලෙන් පරිපූර්ණ නම් එයා කවදාකවත් සිහි මුලාවටපත් වෙලා මැරෙන්නේ නැහැ. හොඳ සිහියෙන් මිය ගිහිල්ලා එයා සුගතිය ඉපදෙනවා කියලා කියනවා. එයා සීලෙන් පරිපූර්ණ කෙනා. ඒ වගේ යම් කෙනෙක් සීලෙන් දුර්වලභාවයට පත් වෙනවා නම් නෝනා, ඒ දුර්වලභාවයේ හේතුඵල නිසා එයා සිහි මුලාවටපත් වෙලා මරණයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් යම් කෙනෙක් සිහි මුලාවටපත් වෙලා මරණයටපත් වෙනවා නම් ඒකට එක හේතුවක් තමයි අනිවාර්යම සීලේ දුර්වලභාවය. ඒ වගේම දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රියට අදාළ ආනිසංස දේශනා කරනකොට යම් කෙනෙක් මෛත්‍රියෙන් දුර්වල නම්, ඒ කියන්නේ එයා ද්වේෂය වඩනවා නම්, ක්‍රෝධය වඩනවා නම්, ව්‍යාපාදය වඩනවා නම්, එයා මෛත්‍රියෙන් දුර්වල නම් නෝනා, නිරේතුරුව මෙයා මරණාසන්න මොහොතේ සිහි මුලාවටපත් වෙලා මැරෙන්න පුළුවන් කියලා. තේරෙනවද? එතකොට මෛත්‍රියෙන් ලැබෙනා වූ එක ආනිසංසයක් තමයි මෛත්‍රියෙන් තියෙන ආනිසංසයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයා කවදාකවත් සිහි මුලාවටපත් වෙලා මැරෙන්නේ නැහැ. සිහි මුලාවටපත් නොවි මැරිලා එයා සුගතියේ ඉපදෙනවා. තේරෙනවද? එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව සිහි මුලා වෙලා මරණයටපත් වෙන්න ප්‍රධානම හේතුව තමයි සීලේ දුර්වලභාවය. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී දුර්වලභාවයටපත් වෙන කෙනා සිහි මුලාවටපත් වෙලා මැරෙනවා කියලා. එතකොට යම් කෙනෙක් සීලේනුත් දුර්වල නම් මෛත්‍රියේනුත් දුර්වල නම් නොවනා අනිවාර්යෙන්ම යා අකුසල් මූලයන් තුල ශක්තිමත් කෙනෙක්. කුසල් මූලයන් දුර්වලයි. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහයන්ගින් යා දුර්වලයි. මෙන්න මේ කාරණා තුන තමයි මුලින් බුදුරජාණන් වහන්සේ සමාජයේ ප්‍රකටව පවතින ওই කාරණා තුන. සීලේ දුර්වලභාවය, මෛත්‍රියේ දුර්වලභාවය සහ අකුසල් මූලයන්ගේ ශක්තිමත් භාවය නිසා මරණාසන්න මොහොතේ කෙනෙක් සිහි මුලාවටපත් වෙලා මැරෙන්න පුළුවන්. මොකද සිහි මුලාවටපත් වෙලා මැරෙනවා කියන කාරණේ නෝනා සමාජයට එච්චර ප්‍රකට වෙන කාරණයක් නෙමෙයි. නමුත් මේ මොහොතේ මම දන්නවා නෝනා, මම දන්න ස්ථාන කීපයකම 10-15 දෙනෙක් ඉන්නෝ, ඒගොල්ලන්ට සිහි කල්පනාව නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ලැබමින්, ඒ උපස්ථාන ලැබමින් ජීවත් වුණත් නෝනා ඒගොල්ලන්ට සිහි කල්පනාව නැහැ. නමුත් මේ කාරණේ බාහිර සමාජයට එච්චර ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන්නේ නැත්තේ මොකද? සිහියේ දුර්වලභාවයක් පත් වුණාට පස්සේ එයා පවුලේ අය විසින් සමාජගත කරන්නේ නැහැ. තේරෙනවද? ඒක රහසක් වශයෙන් තියාගෙන ඉන්නවා පවුලේ ආත්මගරුත්වයේ උදෙසා. නමුත් අප්‍රමාණ පිරිස අපේ සමාජයේ සිහි මුලාවටපත් වෙලා මියන. ඒක හේතුඵල ධර්මයක්. දැන් අනාගතයේ මියන මිනිස්සුන්ගෙන් ඕනා බහුතරයක් පිරිස සිහි මුලාවටපත් වෙලා මැරෙන්න ඕනේ ධර්මානුකූල හේතුවක්. ඇයි? සීලෙන් දුර්වලභාවයටපත් වෙනවා, මෛත්‍රියෙන් දුර්වලභාවයටපත් වෙනවා, කුසල් මූලයන්ගෙන් දුර්වලභාවයටපත් වෙනවා. මේ කාරණා තුනට අමතරව නොනා සිහි මුලාවිලා මැරණයට අදාළව තව කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය උපාදේ කියලා. ආර්යයන් වහන්සේලාට කරන්නා වූ අගෞරවයන් නිසා, ආර්යයන් වහන්සේලාට චෝදනා කිරීම නිසා, නිගරු කිරීම නිසා, විවේචනය කිරීම නිසා මෙවැනි හේතුන් නිසා සිද්ධ වෙන ආර්ය උපවාදයේදී අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා සිහි මුලාවටපත් වෙලා මැරෙනවා කියලා. එතන දැන් මෙතෙන්දී ආර්ය කියන වචනේ අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? ආර්යයන් වහන්සේ කියන්නේ කවුද කියලා. කවදාහක්වත් නොනා ගිහි කෙනෙක් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ඵලයන්ට පත් වුණා එයා කවදාකවත් ආර්යයන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් විසාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් වුණා. නමුත් එයා ආර්යයන් වහන්සේ නමක් නෙමෙයි. උග්‍ර ගෘහපතිවරයා වේලුකණ්ඨකී නන්ද මාතාව අනාගාමි උත්තමයන්. නමුත් ඒගොල්ලෝ ආර්යයන් වහන්සේලා නෙමෙයි. එතකොට ආර්යයන් වහන්සේ නමක් වෙන්න නම් අනිවාර්යෙන්ම එයා පැවිදි උපසම්පදාව ලැබපු කෙනෙක් වෙන්නම ඕනේ. සාමණේර කෙනත් ආර්ය ගණයට වැටෙනවා. මොකද සාමණේර ස්වාමීන් වහන්සේලා අතරත් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් උත්තමයන් ඉන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම ආර්යයන් වහන්සේලා හැටියට කිසිම ගිහි කෙනෙක්, මාර්ගඵලලාභී ගිහි කෙනෙක් පත් වෙන්නේ නැහැ. මොකද මට මතකයි මං පැවිදි වෙච්ච මුල් කාලේ එක්තරා ආරණ්‍යක දවස් කීපයක් නතර වෙද්දී ඒ ස්ථානයේ නෝනා මේ භාවනා උගන්වන ස්ථානයක්. ඒ කියන්නේ සතියකින් සෝවාන් ඵලයට පිළිබඳ සහතිකයක් ඒගොල්ලෝ දෙන තැනක්. ඒතකොට දැන් මේ තැන දානේ දවසක් මමත් ආගන්තුකව මෙතෙන්ට දවස් දෙක තුනකට වැඩි දානේ වෙලාවේ දවල් දානයක් දවල් දානේ වෙලාවේ දානේ පිරිස 20ක් 25ක් ඇවිල්ලා හිටියා. ස්වාමින් වහන්සේලා තුන් නමයි මමයි හතර නමක් හිටියා එතන. නමුත් මෙතන හිටිය උපසම්පදා භික්ෂුන් වහන්සේලා දෙනමක් විතරයි. මෙතන හිටියා අර භාවනා පන්තියේ ඉගෙන ගන්න උපාසක උපාසිකාවන් 20 දෙනෙක් විතර. දැන් ඒගොල්ලෝ දාන වෙලාවේ දානේ ගන්න ඇවිල්ලා තියෙන්නේ. වඩලා ඉන්න මේ පැත්තකෙ. මේ නාහික ස්වාමීන් වහන්සේ කියනවා අද පින්වතුන්ලාට අප්‍රමාණ සතුට වෙන්න පුළුවන් දවසක්. මොකද අද මෙතන ආර්යයන් වහන්සේලා 20 දෙනෙකුට වැඩිය වැඩි ඉන්නවා කියලා. ඒ කියන්නේ දැන් මෙතන ඉන්නේ ස්වාමීන් වහන්සේලා හතර නමයි. එතනොත් උපසම්පදා භික්ෂුන් වහන්සේලා දෙනමයි ඉන්නේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ කියන ආර්යයන් වහන්සේලා 20 දෙනෙකුට වඩා මෙතන අද වැඩි ඉන්නවා කියලා. ඒ කියන්නේ මොකද්ද? අර ගිහි පිංගතුල්ලාත් මාර්ගඵලලාභින් ඒගොල්ලෝ තාරේ ගණේට ඒක කවදාක්වත් නැහැ. විසාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් වුණත් විසාකා උපාසිකාව ආර්යයන් වහන්සේ නමක් නෙමෙයි. අනාගාමී උග්‍ර ගෘහපතිතුමා අනාගාමී ඵලයට පත් වුණත් අනාගාමී ගෘහපතිතුමා කවදාක්වත් ආර්යයන් වහන්සේ නෙමෙයි. ඒතර ආර්ය ධනේට පත් වෙන්න නම් ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙන්න නම් ඕනා අනිවාර්යයෙන්ම පැවිදි උපසම්පදාව ලැබු කෙනෙක්ම වෙන්න ඕන. එයා තුල සුපටිපන්න ගුණය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. සුපටිපන්න ගුණය කියන්නේ යා කාමේ නිසරුභාවය දැක්ක කෙනෙක්. කාමේ ආදීනවයන් දැක්ක කෙනෙක්. කාමේ තියෙනා වූ බියකරුභාවය දැක්ක කෙනෙක්. එනිසා යා කාමයන්ගෙන් අත්හැරලා ගිහි ජීවිතෙන් මිදුණා වූ කෙනෙක් වෙන්න ඕනේ. එතනයි සංඝයා කියන තැනට ඉති මුල්ම ගුණය. නමුත් විසාකා උපාසිකා උත්තමාවිය සෝවාන් ඵලයට පත් උනත් සුපටිපන්න ගුණය නැහැ. කාමයන්ගේ ආදීනවයේ දැකලා යා ගිහි ජීවිතෙන් නික්මිලා නැහැ.
ගරු ස්වාමීන් වහන්ස පැවිදි නොවි එහෙත් බ්‍රහ්මචාරීව දිවි ගෙවන පුද්ගලින් මේ සමාජයේ ඉන්නවා. ඒ අය තුල සුපටිපන්න ගුණය නැද්ද ස්වාමීන් වහන්ස?
ගිහි පින්වතුන්ලා තුල සුපටිපන්න ගුණයක් නැහැ. ආර්ය ගුණය කියන්නේ ඒකයි. සුපටිපන්න ගුණය කියන්නේ යා කාමයන්ගේ නිසරුභාවය දැක්ක කෙනෙක් වෙන්න ඕනේ. සංසාර බිය දැකලා කාමයන්ගෙන් වෙන් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ගිහි ජීවිතයේ නිසරුභාවය දැකලා පලිබෝධ බව දැකලා ගිහි ජීවිතයෙන් නික්මුණ කෙනෙක් වෙන්න ඕනේ.
මට සමාවන්න ස්වාමින් වහන්ස, නමුත් බ්‍රහ්මචාරීව දිවි ගෙවන පුද්ගලයන් කාමයන්ගෙන් ඈත්ව නේද ජීවිතය ගත කරන්නේ? දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් අහන්න පුළුවන් ඒ තුල සුපටිපන්න ගුණය ඇති වෙන්නේ නැද්ද කියලා.
නෑ 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 නෑ. ඒ සුපටිපන්න ගුණේ නෑ. ගිහි ජීවිතෙන් මිදෙන්න ඕනේ. බැඳීම් වලින් ගිහි ඇඳුම් පැළඳුම් මේ ගිහි චින්තනයෙන් මිදිලා යා අනිවාර්යයෙන්ම පැවිදි උපසම්පදාව ලබන්න ඕනේ. සාමණේර ස්වාමින් වහන්සේ තුල සුපටිපන්න ගුණය තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උග්‍ර ගෘහපතිවරයා අනාගාමී ඵලයට පත් වුණත් අද පැවිදි වුණා වූ සාමණේර ස්වාමින් වහන්සේට උග්‍ර ගෘහපතිවරයා වඳින්න ඕනේ. වන්දනා කරන්න ඕනේ. මොකද උග්‍ර ගෘහපතිවරයා තුල සුපටිපන්න ගුණය නැහැ. ඒ නිසාම අනිවාර්යයෙන්ම සුපටිපන්න ගුණය තියෙන සාමණේර ස්වාමින් වහන්සේට උග්‍ර ගෘහපතිවරයා වන්දනා කරන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අනාගාමී ගිහි පින්වතාට වඩා සාමණේර ස්වාමින් වහන්සේ තුල ශක්තිමත් භාවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ශාසනයේ පැවැත්මට අදාළව ශාසනයේ ආරක්ෂාවට අදාළව එනිසා කොතනකවත් දැන් වර්තමාන සමාජයේ මේවා බහුලාකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. තේරෙනවද? විශේෂයෙන්ම සෝවාන් ඵලයට සකෘදාගාමි ඵලයට ওই සතියෙන් දෙකෙන් පත් කරනවා කියන ස්ථාන තියෙනවා සමාජයේ. ඒවා අපිට වෙනස් කරන්න බෑ. එවැනි තැන්වල ගිහි පින්වතාත් ආර්යයන් වහන්සේ කෙනෙක් හැටියට ගැනෙනවා. නමුත් මෙතනදී බුදුරජාන් වහන්සේ ආර්යයන් වහන්සේ කියලා හැටියට ගණන්නේ නෝනා අනිවාර්යෙන්ම පැවිදි උපසම්පදාවට පත් වෙච්ච සාමණේර සාමින් වහන්සේ කෙනෙක් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්මයි. එතකොට මේ සාමණේර සාමින් වහන්සේලාගෙනුත් උපසම්පදා භික්ෂුන් වහන්සේලාගෙනුත් සෑම සාමින් වහන්සේ නමකම සංඝයා කියන කොටයට ගෙනෙනවා. සංඝයා කියන කොටට. නමුත් ආර්යයන් වහන්සේ කියන ගණයට හැම කෙනෙකු ගෙනෙන්නේ නැහැ. ආර්යයන් වහන්සේ කියලා තැනදී අනිවාර්යයෙන්ම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හතර දෙනා තමයි ආර්ය ගණයට ගෙනෙන්නේ. ආර්යයන් වහන්සේලා හැටියට ගෙනෙන්නේ. එතකොට මෙතන සෝවාන් සකෘදාගාමි මාර්ගය අනාගාමි මාර්ගය රහත් මාර්ගය කියන කාරණා ඇතුළත් ඈ. එතකොට එවැනි මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලා තමයි ආර්යයන් වහන්සේලා හැටියට එතෙන්දි ගැනෙන්නේ. හරි. එතකොට සංඝයා කියන කොටට මේ සියලුමයි ගැනෙනවා ඈ. සෑම පැවිදිභාවය ලැබපු සාමණේර ස්වාමින් වහන්සේත් උපසම්පදා භික්ෂූන් වහන්සේලාත් සංඝයා කියන කොටට වැටෙනවා. නමුත් ආර්යයන් වහන්සේ කියන තැනට යන්නේ නෝනා අනිවාර්යයෙන්ම මේ සාමණේර ස්වාමින් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා අතර ඉන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියන් උත්තමයන්. ඒ නිසා අපිට සමාජයත් එක්ක ඇසුරු කරද්දී කවදාක්වත් මේ ස්වාමින් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියද්ද කියලා අපිට කියන්න බෑ. අපිට ඒක කියන්න බෑ. මොකද ඒ දේ සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් කියන්න බෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ලකුණ්ඨ බද්දිය ස්වාමීන් වහන්සේට කමටහන් දෙනවා. ලකුණ්ඨ මේ ඇස අනිත්‍යයි. ලකුණ්ඨ මේ කන නාසය දිව ශරීරය මනස අනිත්‍යයි. එහෙම කියලා කමටහන් දෙද්දිත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මෙතනින් වැඩම කළා කියනවා. සාරිපුත්ත ලකුණ්ඨ කළ යුතු දේ කරලා ඉවරයි. තවයිමත් අනිත්‍ය කියන්න ඕනේ. ඒ අනිත්‍ය අවබෝධ කරලයි තියෙන්නේ. ඒ කියන්නේ ලකුණ්ඨ බන්දිය ස්වාමීන් වහන්සේ උතුම් රහතන් වහන්සේ කෙනෙක් වුණත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුරුවරයා හැටියට ඒක දැනගෙන හිටියේ නැහැ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේට පමණයි තව කෙනෙක්ගේ අධිගමයන් තමන්ගේ ඥාන ශක්තියෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් එවැනි තැනකදී නෝනා අපිට කවුද සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ස්වාමීන් වහන්සේලා කියලා හොයන්න බෑ. අර පුංචි නිග්‍රෝධ සාමණේර ස්වාමීන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වෙලයි හිටියේ. සංකීච්ච පුංචි ස්වාමින් වහන්සේ දබ්බමල්ල පුත්ත පුංචි ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලා බවට පත් වෙලා හිටියේ. එවැනි තැනක අපිට සමාජයේ කවුද ස්වාමින් වහන්සේ, කොයි ස්වාමින් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්ද කියලා අපිට හිතන්න බෑ. ඒ නිසා සමාජයේ නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ සෑම සාමණේර ස්වාමින් වහන්සේ නමක් වේවා, උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් වේවා, ආර්යයන් වහන්සේ නමක් හැටියට දැකලා තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න. මොකද යම් හේකින් අපි ආර්ය ධනයට පත් වුණා වූ ස්වාමින් වහන්සේ කෙනෙකුට චෝදනා කළොත්, දැන වැදුනොත්, ඒ කියන්නේ හිංසා පීඩා කළොත්, කේලම් කිව්වොත්, පරුෂ වචන කිව්වොත්, ඔය මිච්ඡා වාචාවන්ට අදාළ දේවල් කළොත් නෝනා, ඒවා අනිවාර්යයෙන්ම ආර්ය උපවාදයන් බවට පත් වෙනවා.
ගරු ස්වාමින් වහන්ස, ආර්ය උපවාදය ගිහි කෙනෙක් අතින් වගේම භික්ෂුන් වහන්සේ කෙනෙකු අතිනුත් සිදුවිය හැකිද?
අනිවාර්යයෙන්ම ගිහි කෙනෙක් අතිනුත් ආර්ය උපවාදයේ වෙන්න පුළුවන්, භික්ෂුන් වහන්සේ කෙනෙක් අතිනුත් ආර්ය උපවාදයේ වෙන්න පුළුවන්. ඒකේ අයිමත් වෙනසක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී මේ කෝකාලිත හාමුදුරුව අරමුණු කරගෙනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි, මේ මිනිසයා ඉපදෙන වෙලාවේ කටේ කෙටේරියක් දරාගෙන උපදිනවා කියනවා. කටේ කෙටේරියක් දරාගෙන උපදිනවා කියනවා. ඒ කෙටේරියෙන් තියුණු ඌද, පරුෂ ඌද, නපුරු ඌද, කේලම් ඌද, බොරු ඌද වචන ප්‍රකාශ කරනවා කියනවා. ඒ ප්‍රකාශ කිරීම නිසා ප්‍රශංසා කළ යුතු කෙනාට නිඳා කරනවා කියනවා. නිඳා කළ යුතු කෙනාට ප්‍රශංසා කරනවා කියනවා. එහෙම කරලා ඒ කෙටේරියෙන් පාවිච්චි කරන්නා වූ පරුෂ නරක චෝදනාත්මක වචන නිසා තමා විසින් තමාව විනාශයට පත් කරගන්නවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය කරන්නේ කෝකාලිත හාමුදුරුව අරමුණු කරගෙන. මොකද කෝකාලිත හාමුදුරුව බරපතල ආකාරයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේට චෝදනා කළා. මේ චෝදනාව එල්ල කරන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කෝකාලිත හාමුදුරුව කියනවා, වාග්ය උතුම් වහන්ස, මේ සාරිපුත්ත කියන්නේ හොරෙක්. තේරෙනවද? මේ සාරිපුත්ත කියන්නේ බොරුකාරයෙක්. මේ සාරිපුත්ත කියන්නේ මවාපාන්නේ. එනිසා මේ සාරිපුත්තට රැවටෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා, කෝකාලිත, ඔය අදහස අයින් කරන්න, ඔය අදහස අයින් කරන්න, ඔය චිත්තය අයින් කරන්න. ඔබට මේක නපුරක්මයි, විනාශයක්මයි, දුකක්මයි, ඔය චිත්තය අයින් කරන්න. නෑ නෑ භාග්‍යවතුන් වහන්සේ, සාරිපුත්ත කියන්නේ හොරෙක්මයි කියලා දේශනා කළා. මෙහෙම කියන්නේම ද්වේෂයෙන් කියන්නේ. මේ ද්වේෂය නිසාම කෝකාලිත හාමුදුරන්ගේ ලේ ධාතුව වේගවත් වුණා. පංච නීවරණ තීව්‍ර වෙලා ඇඟ රතු වෙලා, මූණ රතු වෙලා. මොකද ද්වේෂයෙන් රහතන් වහන්සේ කෙනෙකුට චෝදනා කරනවා. ලේ ධාතු අපිරිසිදු වීම නිසාම, වේගවත් වීම නිසාම නෝනා කෝකාලිත හාමුදුරුවන්ගේ ඇඟේ තැන් තැන් වල රතු පාට ලපමතු වෙනවා. තේන්න, දැන් කේන්ති ගියා මූණ රතු වෙනවනේ. කායික හේතුන් මතම මානෝනා මුළු ශරීරෙම ලපමතු වෙනවා රතු පාට. මේ ලප ගෙඩි බවට පත් වෙනවා. මේ ගෙඩි පැසවනවා. පැසවලා මුළු ශරීරෙම මේ ගෙඩි පුපුරලා ගිහිලා නෝනා බලවත් සිහි මුලාවට පත් වෙලා කෝකාලිත හාමුදුරුව අපවත් වෙනවා. අපවත් වෙලා පදුම කියන නිරේ අප්‍රමාණ දුකකට වැටෙනවා. ඒතොර බලන්න, එහෙමනම් බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ, මේ සත්වයා මිනිසයා උපදින වෙලාවේ කටේ කෙටේරියක් දරාගෙනයි ඉපදෙන්නේ කියලා. මොකද අපිට පේනවා සමාජයත් එක්ක ඇසුරු කරද්දී නෝනා බරපතල වචී කර්මයන් සමාජයේ සිද්ධ කරගන්න. වචනයෙන් සිද්ධ කරගන්නකම කිසිම හේතුවක් නැතුව කරගන්නේ. කිසිම හේතුවක් නැතුව ආස්වාදයක් හැටියට ඒක කරනවා. සිහි කල්පනාවෙන් තොරව ඒක කරනවා. මට මතකයි මං එක්තරා ගම්මානයක පිණ්ඩපාතේ වඩිද්දී ඒ ගම්මානේ පන්සලයි කුටියයි බෙදිලා තියෙන්නේ. පන්සලේ දායක පිරිස එකක්, කුටියේ දායක පිරිස එකක්. පන්සලේ අය කුටියට දාන දෙන්නේ නැහැ, කුටියට දාන දෙන්නේ නැහැ පන්සලට දාන දෙන්නේ. නමුත් මමත් ওই කුටියට යද්දී අන්න පන්සලේ පිරිස ගැටෙනවා. දවසක් මං පිණ්ඩපාතේ වැඩම කරලා මං එදා කිලෝමීටර් දෙකක් දෙකමාරක් ඈතට යන්න තිබ්බා. ගිහිලා දැන් උදේ 8ට ඉඳලා තද අවුරස්මේ රැවුලත් වැවිලා හොඳටම දාඩිය පෙරාගෙන මං දැන් වඩිනකොට පාරයයිනේ අර පොඩි පෙට්ටි කඩ වගේ කඩ තිනවා ගම්මානවල ඔතන වාඩි වෙලා හිටියා 3 දෙනෙක් විතර. එතන හිටියේ 3 දෙනාම අර පන්සලේ කටයුතු කරන 3 දෙනෙක්. එයා කුටියත් එක්ක ඒගොල්ලෝ ප්‍රශ්නයක් නේ. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි ගම්වල තියෙන ප්‍රශ්නයක්. ඉතින් මනේ මම පාරේ හා පැත්තේ වැඩිනකොට මේ මහත්තයා මේ පැත්තේ ඉඳන් කියනවා දැන් අපේ ගමට හිඟන්න ඕනෙනවා වැඩි කියලා. දැන් අපේ ගමට හිඟන්න ඕනෙනවා වැඩි කියලා. ඒ ඉතින් දැන් මගේ රැවුලත් ඇවිල්ලා දාඩියත් පෙරාගෙන අපි මේ හිඟා කාලන් ඉන්නේ ගෙවල් ඉස්සරහට කියලා නේද? එහෙමනේ දැන් අපි සිඟන්න ඕනේ නේද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවානේ මම උදේට පාත්‍රය අරන් එළියට බහින්නේ කුටියෙන් අර රොඩි රැලක රොඩි දරුවෙක් පොල් කට්ට අරගෙන අද මට කුමක් හෝ පොඩි දෙයක් හෝ ලැබේවා කියලා එළියට යනවා වගේ චේතනාවකින් මම එළියට බහින්නේ කියනවා. තේනවා? එතකොට එහෙනම් ඒ මහත්තයා චෝදනාවක් කළේ නමුත් චෝදනාවක් කළත් ඒ මහත්තයා මට දුන්නේ චරිත සාතිකයක් කියලා ඒ මහත්තයා දන්නේ බලන්න ඇයි කටේ උපදින කෙටේරියක් තියෙනවා කියලා ඒ මහත්තයා දැනගෙන හිටියේ නැහැ.
ස්වාමින්වහන්ස දැන් ඒ ආකාරයට චෝදනා කරන ඒ විදිහට අකුසල කර්ම රැස් කරගන්නා පුද්ගලින්ගේ ඊළඟ භවය කොයි ආකාරයෙන්ද සකස් වෙන්නේ ස්වාමින්වහන්ස? කොයි ආකාරයෙන්ද විසඳෙන්නේ?
ඊළඟ භවයෙන් ඒක අපිට කියන්න බෑ. දැන් මම එතන නොඉඳ අපි කියමු කවුරු හරි ඇත්තටම ආර්ය ගණයටපත් උනා වූ ස්වාමින්වහන්සේ කෙනෙකුට ඒක කිව්වනම් ආර්ය උපවාදයක්. මම පැත්තකට දානකෝ මම නෙමෙයි මම වෙන කවුරු හරි ආර්යයන් වහන්සේ කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්පත් වෙඩපත් වෙච්ච ස්වාමින්වහන්සේ කෙනෙක් එතනින් වඩිද්දි ඒ මහත්තයා එහෙම කිව්වනම් ඒ මොහොතේ මාර්ය උපවාදයක් බවට පත් වෙනවා. ඇයි කටේ පදින්නා වූ කෙටේරිය පිළිබඳ ඒ මහත්තයා දන්නේ නැහැ. ඔය වගේ නෝන අප්‍රමාණ මනුස්ස සමාජයේ පිංගතුල්ලා සංඝයා නිසා අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්න.
ගරු ස්වාමින්වහන්ස සංඝයා නිසා අප්‍රමාණව අකුසල් රැස් කරගන්නා පුද්ගලයාගේ ඊළඟ උත්පත්තිය දුගතියේ විය යුතුයි නේද ස්වාමින්වහන්ස?
අනිවාර්යම දුගතියේ. අනිවාර්යම දුගතියේ. මොකද ස්වාමින්වහන්සේ නමකට එවැනි චෝදනාවක් කරන්නේ හිත ඇතුලේ තියෙනා උදේශයක් නිසා. තේන්න දැන් අර ගමේ බෙදීම නිසා තියෙනා ගැටලුව නිසා මේක හිතේ වැඩිමෙන් තියෙනවා. ඒ වෙලාවේ මරණාසන්න මොහොතේ සංඝයා කිරීම දේශයෙන් තමයි මියන්නේ සිද්ධ වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය උපවාදය කියන කාරණය නෝනා වර්තමාන සමාජය අප්‍රමාණ ආකාරයෙන් අනතුරට ලක් වෙන්න පුළුවන් කාරණයක්. මේ කාරණේ බරවත් ආකාරයෙන් සමාජය තුල පේන්න තිනවා. මොකද මිනිස්සයා පින්වතුල්ලා නිරේතුරුවම කිපෙන ස්වභාවයෙන් ගැටෙන ස්වභාවයෙන් කේන්ති ගන්න ස්වභාවයෙන් ඉන්නවා. සංඝයාගෙන් යම් දේවල් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ දේවල් සංඝයාට ඉටු කරන්න බෑ. සංඝයා කියන්නේ අනිවාර්යම විනයක් තුල ප්‍රාතිමෝක්ෂයක් තුල ජීවත් වෙන කෙනෙක්. අපිට හැමෝම සතුරු කරන්න බෑ. අපිට මොන දේ පූජා කළත් පිණ්ඩපාතයක් පූජා කළත් දානයක් පූජා කළත් ගිලම්පසක් පූජා කළත් පිරිකරක් පූජා කළත් අපිට තියෙන එකම එක යුතුයකමයි වගකීමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින් දෙන්න කියන කාරණේ. පින් දුන්නාට පස්සේ ඉන් එහාට දෙයක් අපිට අදාළ නැහැ. දැන් මෙතන ඔබතුමිය කැඳ වීදුරුවක් පූජා කළා. මම දැන් මේ වැඩසටහනෙන් පස්සේ ඔබතුමියට පින් අනුමෝදන් කළා. ඉන් පස්සේ නෝනා අපි බැඳීමක් නැහැ. ඒ සංඝයා කියන තැන. තේන සංඝ සමාජය තුල ඒ බැඳීම් නැහැ. නමුත් ගිහි සමාජය තුල එහෙම නෙමෙයි. ඔබට කවුරු හරි කෑම වේලක් දුන්නොත් ඔබ පෙරලා එයාට කෑම වේලක් දෙන්න ඕන. ඔබ කෙනෙක්ගෙන් යම් මුදලක් ගත්තොත් එයාට මුදල් අවශ්‍ය වෙලාදී ඔබ මුදලක් දෙන්න ඕනේ. ඔබේ මගුල් ගෙදරකට කෙනෙක් ආවනම් එයාගේ මගුල් ගෙදරට පෙරලා ඔබ යන්න ඕනේ. ඒ සමාජ යුතුයකම්. නමුත් සංඝ සමාජය ඒවා නැහැ. සංඝ සමාජයේ සංඝයා උදෙසා යමෙක් සිව්පසෙන් හෝ කුමන දෙයකින් අප උපස්ථානයක් කළාද සංඝයා අභිවාදන සීලිස්ස කියලා පින් දුන්නා අපි අතහොද ගත්තා. අයිමත් අපිට දෙයක් නැහැ. ඒ സമയ සංඝ සමාජය. එතකොට ඉන් එහා දෙයක් ගිහි සමාජය බලාපොරොත්තු වෙනවා නම් අපෙන් හිතවත්කමක් ඥාතිත්වයක් එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඕනා ඒ බලාපොරොත්තු වෙන මොහොතක් පාසා සංඝයා කියන අර්ථයේ පිංගතුල්ලා දුර්වල කරගන්න. සංඝයා කියන ගුණාත්මක භාවය ඒගොල්ලෝ දන්නේ නැහැ. සංඝයාට දෙවියන් බ්‍රහ්මයන් වන්දනා කරන්නේ ඇයි කියලා දන්නේ නැහැ. සංඝයා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනාකින් එක්කෙනෙක් කියලා දන්නේ නැහැ. සක්විති රජ කමටත් වඩා සංඝයා කියන ගුණය අර්ථවත් කියලා දන්නේ නැහැ. ඇයි ඒ ගුණය තියෙන නිසා තමයි නිරේතුරුවම අපි පින් අනුමෝදන් කළාට පස්සේ නෝනා අපි අත පිහදා ගන්න. භික්ෂුවක් ඇටියට මං කවුරු මොන දේ පූජා කළත් පින් දුන්නා අත පිහදා ගත්තා මගේ බැඳීමක් නැහැ. ඒතොර යම් කෙනෙක් ඊට අදාළව පෙරලා යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ කවදාකවත් ඉටු වෙන්න විදිහක් නැහැ. මොකද අපි ඉන් එහාට යන්නේ අපේ සීමාව තුල අපි නැවතුණා. ඒතොර අපේ සීමාව තුල අපි නැවතිද්දී නෝනා අනිවාර්යයෙන්ම අර දායක පින්වත් මහත්මයා ගැටෙන ස්වභාවයට යන්න පුළුවන්. ඒ ගැටෙන ස්වභාවයට යද්දී අදාළ ස්වාමින්වහන්සේ නිකං හෝ ආර්යයන් වහන්සේ කෙනෙක් නම් ගැටෙන මොහොතක් පාස ආර්ය උපවාදයකට ලක් වෙනවා. ආර්ය උපවාදයකට ලක් වෙනවා. එතකොට ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ස්වාමින්වහන්ස ආර්ය උපවාදයකට ලක් වෙච්ච කෙනා මේ ආර්ය උපවාදයෙන් මිදෙන්නේ පුළුවන්ද කියලා. එතකොට ආර්ය උපවාදයෙන් මිදෙන්න නම් සමහර විට අපි දන්නේ නැ නෝනා ජීවිතේ මුලපටන් මේ දක්වා කොතනකදී අපෙන් ආර්ය උපවාදයන් සිද්ධ වෙලා තියෙනවද කියලා අපි දන්නේ. සමහර වෙලාවට මම ওই කුටිවල ඉන්නකොට මහත්තුරු ඇවිල්ලා අඬනවා ඉස්සෙල්ලාම ඇවිල්ලා අඬනවා. අඬලා ඊට පස්සේ කියනවා අනේ ස්වාමින්වහන්සේ මං මුල් කාලේ ඔබ වහන්සේගේ පොත් දැකලා මම ඔබ වහන්සේට හොඳටම චෝදනා කළා බැන්න බැන්න කියලා. ඊට පස්සේ අනේ ස්වාමින්වහන්සේ සමා වෙන්න කියලා කියනවා. මම කෝ අනේ පුතේ එවැනි කිසිම ගැටලුවක් නැහැ. ඔබ අතින් සංඝයා කියන සමූහයට යම් වරදක් වෙලා තිනවා නම් ඔබ ඒක හිතෙන් සමා කරගන්න කියලා. එහෙම කමා කර ගැනීම තුල එයාට ආර්ය උපවාදයෙන් කමා වීමට පුළුවන්. තේන්න මොකද ආර්ය උපවාදයක් තියෙන කෙනෙකුට කවදාක්වත් උතුම් මාර්ගඵලයකට පත් වෙන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයාට කවදාක්වත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයට පත් වෙන්න බැහැ. මොකද එයාගේ සිත පංච නීවරණයන් තිවුරයි අකුසලයේ වැඩි කවදාක්වත් සමාධිමත් හිතක් බවට ඒ හිතපත් වෙන්නේ නැහැ.
ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේකෙන් මේ ප්‍රශ්න කරන මම අතින් පවා සුළු අඩුපාඩු වැරදි සිදුවනවා නම් ඒවා ආර්ය උපවාදයේ බවට පත් වෙනවද ස්වාමීන් වහන්ස?
නෑ චේතනාම් බික්කවේ කම්මං අදාමි. චේතනාව තියෙන්න ඕනේ, අවංකවම චේතනාව තියෙන්න ඕනේ සංඝයාට චෝදනා කරනවා කියලා. ද්වේෂය තියෙන්න ඕනේ, වෛරය තියෙන්න ඕනේ, පලිගැනීම කියන කාරණේ සිත ඇතුලේ තියෙන්න ඕනේ, එකට එක කරනවායි කියන කාරණේ සිත ඇතුලේ තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි සමග කටයුතු කරද්දී කෙනෙක් අතින් වැරදක් වුණා කියලා ඊට අදාළ ඒ ස්වාමීන් වහන්සේ ආර්ය ගණයටපත් වෙලා නම් ආර්ය උපවාදයන් වෙන්නේ නැහැ. ඒක සුළු අඩුපාඩුවක් තේන්නත්. එතකොට අනිවාර්යයෙන්ම කෙනෙක් තුලින් ආර්ය උපවාදයන් සිද්ධ වෙනවා නම් එයාට ස්වාමින් වහන්සේලා සංඝයා ඉදිරියට ගිහිල්ලා එයාට ඒක හදවතින් කමා කරගන්න පුළුවන්. තේන්නවද? නමුත් එයා ආර්යයන් වහන්සේ කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. තේන්නා? සංඝයා ඉදිරියට ගිහිල්ලා කමා කර. නමුත් ඒ කමා කරගත්තා කියලා නෝනා අකුසලෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. කරපු අකුසලෙන් මිදීමක් නැහැ. අකුසලේ විපාකෙට එනවා. නමුත් තමා සංඝයා කමා කර ගැනීම නිසා තමන් තුල සකස් වෙන්නා වූ අර විෂිප්ත හිත එහෙම නැත්නම් විසිරුණා හිතෙන් එයා බැහැර වෙලා හිත තැම්පත් භාවයට පත් වෙනවා දැන්. මොකද එයා කමා කරගත්තනේ. ඒ නිසා එයාට මාර්ගඵල කල කරා යන්න පුළුවන්. නමුත් මාර්ගඵල කරා ගියත් කළා වූ අකුසලේ නම් විපාකෙට එනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි කොච්චර කෙනෙක් ඉදිරියට ගිහිලා සමා වෙන්න මගෙන් උනායි කියන කාරණේ නෙමෙයි අපි කරන්න ඕනේ. නිරේතුරුවම මේ අකුසල් වලින් බේරිලා අර වචී කර්ම තුල සම්මා වචී කර්මයන් බවට පත් කරගෙන කටපරිස්සම් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය උපවාදයට ලක් වෙච්ච කෙනා තුල තියෙනා වූ ලක්ෂණයන් කීපයක්. ආර්ය උපවාදයට ලක්ුණ කෙනා තුල තියෙන පළවෙනි ලක්ෂණය තමයි එයා අදිමාන්නයට පත් වෙනවා. පළවෙනි ලක්ෂණය. අදිමාන්නයට පත් වෙනවා කියන්නේ එයා තමා කෙරෙහි අදි විශ්වාසයක් ඇති කරගන්නවා. අදි තක්ෂේරුවක් ඇති කරගන්නවා. එයා ගුරුවරයෙකුට අවනත වෙන්නේ නැහැ. එයා වැඩිහිටියෙකුට අවනත වෙන්නේ නැහැ. මොන යහපත් දේ කළත් මොන නිවැරදි දේ කිව්වත් එයා දරණ මතේ ඒ ආකාරයෙන්ම දරනවා. තේන්න? එයා දරණ මතේ ඒ ආකාරයෙන්ම දරගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දේවදත්ත හාමුදුරුවෝ අදිමාන්නයෙන්මයි කටයුතු කළේ. බුදුරජාණන් වහන්සේටත් යටත් වුණේ මේ සංඝ සමාජයේ දෙවැනියා මමයි කියන තැන හිතාගෙන කටයුතු කළා. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ සංඝ සමාජයේ නායකත්වය තමාටයි කියන කාරණය තුල සතුටු කළා. ඒ ඇයි? අතන ආනන්තරීය පාප කර්ම තිබ්බා. ඒ වගේම ආර්ය උපවාදයන් බලවත් ආකාරයෙන් සිද්ධ කරගත්තා. එනිසා නිරේතුරු ආර්ය උපවාදයේ පළවෙනි ලක්ෂණය තමයි නෝනා එයා අදිමාන්නයට පත් වෙනවා. එයා කාටවත් කීකරු භාවයට පත් වෙන්නේ නැහැ. තේන්නත් කාටවත් එයා කීකරු වෙන්නේ නැහැ. කාටවත් කිසිම ධර්මතාවයකට එයා ගරු කරන්නේ නැවෙන්නේ නැහැ. තමාගේ මතය තුල තමා ශක්තිමත් වෙ ඉන්නවා. සමාජයේ මොකද්ද කියන්නේ කියන කාරණේ අදාළ නැහැ. අද දවසේ කියනවා මම සෝවාන් වෙලා ඉන්නේ කියලා. ඊළඟ සුමානේ කියනවා මම සකෘදාගාමි වෙලා ඉන්නේ කියලා. ඊළඟ සුමානේ කියනවා මං අනාගාමි. ඊළඟට කියනවා මම රහත් වෙලා ඉන්නේ. ඊළඟට කියනවා මං බුද්ධත්වයට පත් වෙලා ඉන්නේ කියලා. තමා විසින් නැති කළා වූ අදිමාන්‍ය නිසාම එයා ප්‍රකාශ කළත් ඒවා කවදාක්වත් නිහතමානීකම තුලින් ගලපලා නිවැරදි බවට එන්නේ. ඒක පළවෙනි ලක්ෂණය. දෙවැනි ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය උපවාදයට ලක් වෙච්ච කෙනා නිරේතුරුවම ධර්ම මාර්ගයේ ගමන් කිරීමට එයාගේ හිත සකස් වෙන්නේ නැහැ කියලා. ඉතින් ධර්ම මාර්ගයේ ගමන් කරන්න හිත සකස් වෙන්නේ මොකද්ද? ධර්ම මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. තේන්නාද? එතකොට යා පැවිදි කෙනෙක් වේවා ගිහි කෙනෙක් වේවා එහාට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්න හිත සකස් වෙන්නේ නැහැ. බුදුරයන් වහන්සේ නිවන් මාර්ගය හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළත් එයා වෙන වෙන දේවල් ඔස්සේ ගමන් කරමින් වෙන වෙන දේවල් කියමින් ඒවා තමයි කරගෙන. එක්ක කෙනෙකුට චෝදනා කරනවා, එක්ක කෙනෙකුට බයිනවා, එක්ක කෙනෙකුගේ අඩුපාඩු හොයනවා. දැන් උග්‍ර ගෘහපතිවරයාගේ තියෙනා වූ ආශ්චර්යමත් කාරණා ගැන කියනකොට ඒ ආශ්චර්යමත් කාරණාවන්ගෙන් එකක් තමයි උග්‍ර ගෘහපතිවරයා ධර්මයක් අහන්න යන්නේ. වැරද්දක් හොයන්නේ නෙමෙයි, අඩුපාඩුවක් හොයන්නේ නෙමෙයි, විවේචනයක් කරන්න නෙමේ, නරකක් කරන්න නෙමේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තව 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 ශක්තිමත් වන නුවණින් මෙනෙහි කරලා ජීවිතේට එකතු කරගන්න. එතන යා අකමැති දෙයක් තියෙනවා නම් ඒක එයාට අදාළ නැහැ. ඒක අතහැරලා දැම්ම. ඒ නිසා මේක ගිහි අයට විශේෂයෙන්ම වටිනා දෙයක්. අපි ධර්මයක් අහන්න ඕනේ, ධර්මයක් ශ්‍රවණය කරන්න ඕනේ, ධර්මයක් කියවන්න ඕනේ, අනුන්ගේ අඩුපාඩු හොයන්න දකින්න නම් නෙමෙයි. තේනවා? ඒක අසද්ධාවේ ලක්ෂණයක්මයි. මොකද ඒ හොයන මොහොතක් පාසා ද්වේෂයමයි, ව්‍යාපාදයමයි, වෛරයමයි හිත තුල සකස් වෙන්නේ. තේනවා? ඒ නිසා නිරේතුරුවම ආර්ය උපවාදයන්ට ලක් වෙච්ච කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න හිත දෙන්නේ නැහැ. එයා එක එක දේවල් කරගෙන ඉන්නවා, චෝදනා කරමින් ඉන්නවා, විවේචනය කරමින් ඉන්නවා, බණමින් ඉන්නවා, ඕවා කර කර ජීවිතය තුල ගත කළත් මාර්ගයෙන් බැහැරවයි ඉන්නේ. තුන්වෙනි ලක්ෂණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එයාට ධර්මය වැටහෙන්නේ නැහැ කියලා. ධර්මයක් වැටහෙන්නේ නැහැ. කොච්චර සූත්‍රගත ධර්මයට අදාළව එයාට ධර්මය කියලා දුන්නත් එයාට ඒක වැටහීමක් නැහැ. අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව ලෝකේ හට ගැනීම දේශනා කළත් එයා ඒක පිළිගන්නේ නැහැ. ආමගන්ධ සූත්‍රයට අදාළව නිර්මාංශ ප්‍රශ්නේ විග්‍රහ කළත් එයා කවදාකවත් ඒක පිළිගන්නේ නැහැ. මේ ජීවිතයේ අර්ථවත්ම සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා කිව්වත් එයා කවදාකවත් ඒක පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ උප්පත්ති ලැබුවේ ඉන්දියාවේ දඹදිව කිව්වත් කවදාකවත් එයා ඒව පිළිගන්නේ නැහැ. ඇයි? ධර්මයක් පිළිගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒවා ආර්ය උපවාදයන්ගේ ලක්ෂණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ පුද්ගලයා ධ්‍යාන සම්පත් ලබාගෙන හිටියානම්, ඒ කියන්නේ සමාධිමය ධ්‍යාන සම්පත් ලබාගෙන හිටියානම්, ආර්ය උපවාදයට ලක්වෙච්ච මොහොතේ පටන් ඒ ධ්‍යාන සම්පත් පිරිහිලා යනවා කියනවා. ධ්‍යාන සම්පත් නැතුව යනවා. මොකද හිත විෂිප්තයි, හිත පංච නීවරණ තියුරයි. ඒ නිසාම ධ්‍යාන සම්පත් පිරිහිලා යනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආර්ය උපවාදයට ලක්වෙච්ච කෙනා තුල කර්ම රෝගයන් හට ගන්නවා කියලා. කර්ම රෝගයන් කියන්නේ පිළිකා, මොලේ ගෙඩි, ඒ වගේම චර්ම රෝග, අනුන් ඉදිරිය අපහසුවට පත්වෙන්නා වූ රෝග, මෙවැනි කර්ම රෝගයන් හට ගන්නවා කියනවා. කර්ම රෝගයන් නිසාම නොනා බලවත් කායික මානසික පීඩාවන්ට පත්වෙනවා කියනවා. තේරෙනවද? මේක ආර්ය උපවාදයක ලක්ෂණයක්. පිළිකා හැදෙනවා, මොලේ ගෙඩි හැදෙනවා, ලේ විසවීම හැදෙනවා, චර්ම රෝගයන් හැදෙනවා. එවැනි දේවල් අනිවාර්යෙන්ම ආර්ය උපවාදයේ ලක්ෂණයක් වීමට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එයාගේ අපකීර්තිය පැතිරිලා යනවා කියලා. අපකීර්තිය පැතිරිලා යනවා කියනවා එයාගේ. තේනවා? කීර්තිමත් භාවයේ ස්වභාවය හීන වෙලා යනවා කියනවා. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආර්ය උපවාදයට පත් වෙච්ච කෙනා නෝනා සිහි උමතු භාවයට පත් වෙනවා කියලා. උමතු භාවය කියලා කියන්නේ බුදුරජාණන් සූත්‍රගතයේදී. උමතු භාවයට, උමතු භාවය කියන්නේ එයා කරන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැහැ. දැන් මට මතකයි මං ආරණ්‍යක ඉන්නකොට ඒ ආරණ්‍ය නායක ස්වාමීන් වහන්සේ කියනවා, මෙහෙ වැඩ හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් කාලයක් මෙහෙ වැඩ හිටියා, නැතුව ගියා. කාලයකට පස්සේ මේ ස්වාමීන් වහන්සේ අඳනෙයි පාත්‍රයයි එල්ලගෙන එනවලු. සිවුරක් නැහැ, අංශගඩේකුත් නැහැ. අඳනේ ඇඳලා පාත්‍රය එල්ලගෙන මේ උඩුකය මුකු නිරාහරගෙන මේ ආරණ්‍යට එනවලු. ඇයි ඒ? උමතුභාවයට පත් වෙලා. තේනවා? ඒ වගේ ආර්ය උපවාදයට ලක්වෙච්ච කෙනා නෝනා උමතුභාවයට පත් වෙනවා කියනවා. තනියම hina වෙනවා, තනියම කතා කරනවා, තනියම ඔහේ විචාරයක් නැතුව ගමන් කරනවා. ඇඳුම පිළිබඳ වැටහීමක් නැහැ, සිවුර තුන් සිවුර පිළිබඳ වැටහීමක් නැහැ. උමතුභාවයට පත් වෙනවා කියනවා. ආර්ය උපවාදයේ ඊළඟ ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔයා අනිවාර්යයෙන්ම සිහි මුලාවට පත් වෙලා මැරෙනවා කියලා. සිහි මුලාවට පත් වෙලා. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එයා දුගතියේ උප්පත්තිය ලැබනවා කියලා. එහෙනම් බලන්න ආර්ය උපවාදයේ කියන්නේ නෝනා සීලේ දුර්වලභාවයටත්, ඒ වගේම මෛත්‍රියේ දුර්වලභාවයටත් වඩා බලවත් විපාකයන් සකස් කළ දෙන්නා වූ තැනක්. ඇයි මේ බලවත් විපාකයන් කරා සමාජයන් ගමන් කරන්නේ? තමන්ගේ කටේ තමන් ඉපදෙන වෙලාවේ කෙටේරියක් දරාගෙන ඉපදුනා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ කෙටේරියෙන් තියුණු වූද, රළු වූද, පරුෂ වූද, නපුරු වූද, කේලම් වූද, චෝදනාත්මක වූද වචන ප්‍රකාශ කරමින් තමා විසින් තමාව විනාශ කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේන්නල්? ඒ නිසා ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් ඇහුවේ, සමාජයේ සිහිමුලාවට පත් වෙලා මැරෙන අයගේ ස්වභාවයන් වැඩි වෙනවා, ඊට හේතුව මොකද්ද කියලා. හේතු තුනක් තියෙනවා ප්‍රධාන වෙන. එක, දුස්සීල භාවය. දෙක, මෛත්‍රියේ දුර්වල භාවය. තුන, ආර්ය උපවාදය. මෙන්න මේ ආර්ය උපවාදය කියන කාරණය කටින් ප්‍රකාශ කරන එක වචනයක් තුලින් සිද්ධ වෙන්න පුළුවන්. විහිළුවක් තුලින් සිද්ධ. මම මීට ඉස්සෙල්ලත් මතකයි මං කිව්වා, මං පින්ඩපාත වැඩම කරලා එනකොට මාව පසු කරගෙන ගියා පාපැදිය වලින් යන තරුණයෝ තුන්දෙනෙක් පාපැදි තුනක මාව පසු කරගෙන ටික දුරක් යද්දී මේ තුන්දෙනා එක පාට කෑ ගහනවා තට්ටයෝ කියලා තට්ටයෝ කියලා කෑ ගහනවා විහිළුවක් මේ කරන්නේ නමුත් මේ විහිළුව මම නොඉඳ එතන ආර්ය ගණයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියනම් නෝ ආර්ය උපවාදයක් ඇයි කටේ ඉපදුනා වූ කෙටේරිය ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ
ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඒ අයිරින් ඒ පුද්ගලයා ආමන්ත්‍රණය කරද්දී ඔබ වහන්සේගේ සිතට දැනුනේ කුමක්ද ස්වාමීන් වහන්ස
මේ දැන් කියනකොටත් මන් තුල හිනාවක් නේ ගියේ තේරෙනවද අපිට වැරද්දක් කරද්දී නෝනා ගැටෙන්න අවස්ථාවක් නැහැ අපි ගැටෙන්නේ ඇයි අපි දුර්වල නම් ඒ නිසා සමාජය නිවැරදි කරන්න අපිට බෑ සමාජයට කොච්චර අපි කිව්වා 100%ක් සමාජය නිවැරදි වෙන්නේ නැහැ සමාජය හදන්න අපිට 100%ක් බෑ එනිසා සමාජයේ නිවැරදි වෙන්නේ නැත්නම් සමාජය හදන්න බැරි නම් අපි මොකද කරන්න ඕනේ අපි ශක්තිමත් වෙන්න ඕනේ එතනයි තැන අපි ශක්තිමත් වෙන්න ඕනේ මොකද අපිට වෙන සමාජය තුල නැතුව ජීවත් වෙන්න බෑ අපි ශක්තිමත් වෙනවා කියන්නේ අපි කළු ගලක් වෙන්න ඕන අපි යකඩයක් වෙන්න ඕන කළු ගලකට ගිහිල්ලා කෙනෙක් රබර් බෝලකින් ගැහුවොත් අනිවාර්යයෙන් රබර් බෝලේ ඇවිල්ලා තමන්ගේ මූණටයි පෙරලා වදිනවා නමුත් කෙනෙක් රබර් බෝලයක් අරගෙන රෙදිවලින් හදපු තිරයකට ගැහුවොත් ඒ රබර් බෝලේ තිරේ ළඟම පල්ලෙහාට වැටෙනවා එනිසා අපිට සමාජෙ නිවැරදි කරන්න බැරි නම් හදන්න බැරි නම් අපි කළු ගලක් යකඩයක් වෙන්නේ. ඒ අපි කළු ගලක් යකඩයක් වෙන්නේ අපිට ගහන පාර පෙරලා යන්න කියන චේතනාවකින් නෙමෙයි. අපේ ආරක්ෂාව අපිට තියෙන ඉච්චරයි. එනිසා නිරේතුරුවම සමාජය තේරුම් ගන්න ඕනේ කළු ගලකට ගැහිමෙදිත්, රෙදි වලින් හදපු තිරයකට ගැහිමෙදිත් ඇතිවෙන්නා වූ වෙනස තේරුම් ගන්න. එතන ආර්ය ගණයට පත් වෙච්ච කෙනෙක් කවුරුන් හෝ ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගහන පහරේ වචනකින් ගැහුවත් ඒ කළු ගලකට ගහන රබර් බෝල පාර මයි මොකද පෙරලා තමන් ළඟට එනවා. ඉතින් ඒ ආර්යයන් වහන්සේ කියන කෙනා ඒ අවබෝධය ලැබපු කෙනෙක්. එනිසා එයාට සමාජයේ කොයිසම් පීඩාවක් කළා තුල සකස් වෙන්නේ සූපත් වේවා කියන තැනයි මොකද එයා දන්නවා මේ ප්‍රකාශ කරපු වචනේ තුලින් එයා අත්විඳිනා දුක මොකද්ද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කෝකාලිත ස්වාමීන් වහන්සේට කියන්නේ කෝකාලිත ඔය අදහස අයින් කරන්න ඔය අදහස අයින් කරන්න කියන්නේ ඇයි? කෝකාලිත වැටෙන නිරේ දුක බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒතර කෝකාලිත ස්වාමීන් වහන්සේ එච්චන චෝදනාවක් කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල තිබ්බේ විදර්ශනාමය සූපත් වේවා කියන චිත්තය විතරයි. මොකද උන්වහන්සේට මොනවත් අවශ්‍ය නැහැ. උන්වහන්සේ දන්නවා මේ කෝකාලිත ස්වාමීන් වහන්සේ කරගන්නා වූ මේ වචී කර්මය නිසා එයා අත්විඳින්නා වූ අනාගත විපාකය මොකද්ද කියලා දන්නවා. එනිසා ලෝකේ අපිට නිවැරදි කරන්න බෑ. ලෝකේ නිවැරදි කරන්න යන්නත් එපා. ඔබට තියෙන්නේ ඔබ ශක්තිමත් භාවයට පත් වෙන්න. ඔබ ශක්තිමත් භාවයට පත් වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයක් තියනවාද? එහෙම නැත්නම් සාමණේර ස්වාමීන් වහන්සේනම් උතුම් සාමණේර දස සීලයක් තියනවාද? ගිහි පින්වතුන්ට නම් උතුම් පංච සීලයක් තියනවාද? ඒවා තුල ශක්තිමත් භාවයට පත් වෙනවා. ඒවා තුල ශක්තිමත් භාවයට පත් වෙද්දී අපි තුල බියක් සකස් වෙන්නේ නැහැ. මගෙන් ඇවිල්ලා මහත්යෙක් ගැව ස්වාමීන් වහන්සේ අපේ ප්‍රදේශයේ හරියට ඩෙන්ගු පැතිරිලා යනවා. අපි කොහොමද මේකෙන් වළකින්නේ කියලා. මං ඒ මහත්යාට කිව්වා මහත්යෝ තමන් කුසල් මූලයන් තුල ශක්තිමත් වෙන්න. අලෝභ අද්වේෂ අමෝහයන් තුල තමන් ශක්තිමත් වෙන්න. සිල්පද පහ තුල තමන් ශක්තිමත් වෙන්න. මෛත්‍රිය තුල තමන් ශක්තිමත් වෙන්න. ශක්තිමත් වෙච්ච තැනදී ඔබට ඔය බිය සකස් වෙන්නේ නැහැ. ඔබට ඩෙන්ගු හැදෙනවා කියලා බියක් සකස් වෙනවා කියන්නේ ඔබේ පංච නීවරණ වැඩි. පංච නීවරණ වැඩි වෙච්ච තැන බිය වැඩි වෙනවා. ඒ නිසා ඔබ කරන්න ඕනේ ඔය පංච නීවරණ අඩු කරගන්න නම් සීලය ශක්තිමත්ව රකින්න, මෛත්‍රිය ශක්තිමත්ව වඩන්න, කුසල් මූලයන් ශක්තිමත් කරගන්න. නමුත් ස්වාමීන් වහන්සේ මම සීලෙන් ශක්තිමත් කෙනෙක්. මම මෛත්‍රිය වඩනවා. නමුත් ස්වාමීන් වහන්සේ අනුන් ගෙනල්ලා මගේ ගේ ඉස්සරහට කුණු දානවා. මම මොකද්ද කරන්නේ කියලා. මං කිව්වා ඔබට ওই ප්‍රශ්නේ මතුවෙන්නේ අනුන් කුණු ගෙනල්ලා දැම්මත් ඔබ තුල බියක් සකස් වෙනවා නම් ඒ ඔබ කවදාකවත් සීලය තුල, මෛත්‍රිය තුල, ධර්මයේ තුල නැහැ. ඒගෙන අනුන් කුණු දානවද නැද්ද අනුන්ගේ හැසිරීම මොකද්ද කියලා ඔබට අදාළ නැහැ. ඒ අනුන්ගේ දේ අනුන් කරයි. නමුත් ඔබ හැම වෙලාවම කුසලයේ තුල, සීලයේ තුල, මෛත්‍රියේ තුල ශක්තිමත් වෙද්දී මොකද වෙන්නේ? නිරේතුරුවම ඔබේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඔබේ ලේ ධාතුව පිරිසිදු වෙද්දී නිරේතුරුව ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඔබේ ප්‍රතිශක්තිය වැඩි වෙද්දී ඩෙන්ගු මදුරුවෙක් ඔබට විද්දාත් කවදාක්වත් ඒ විෂ ශරීරය තුල ක්‍රියාත්මක වෙන්නේ ඒක නිරුද්ධ වෙලා යනවා. තේන්නත්. නමුත් ඔබ දැන් පංච නීවරණ තුල නම් ජීවත් වෙන්නේ ඔබේ ලේ ධාතුව විෂිප්ත වෙලා තියෙන පිරිසිදු නැහැ. ඒ නිසා ඩෙන්ගු මදුරුවෙක් කෑවත් වහාම විෂ ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. ඒ නිසා අනුන් කුණු දානවාද නැද්ද කියන කාරණේ ඔබට අදාළ නැහැ. තේන්නත්. ඔබට කරන්න තියෙන්නේ අනුන් කුණු දැම්මත් සුවපත් වේවා කියන චිත්තය ඇති කරගන්න. ඒ සුවපත් වේවා කියන චිත්තය තුල ඔබ තුල විශ්වාසයක් ඇති වෙනවා. දැන් මම භික්ෂුන් වහන්සේ නමක් ඇටියට මං කොළඹ ජීවත් වෙනවා, රත්නපුරේ ජීවත් වෙනවා, මාතලේ ජීවත් වෙනවා. ඒ කොහේ ජීවත් වුණත් නෝනා මට බියක් සකස් වෙන්නේ නැහැ. මට කොහේ ජීවත් වුණත් ඩෙන්ගු හැදේ කියලා බියක් සකස් වෙන්නේ. ඇයි බියක් සකස් වෙන්නේ නැත්තේ? අපේ කුසල් මූලයන්ගෙන් අපි ශක්තිමත්. අපේ ජීවිතය අපි කුසලයෙන් ශක්තිමත් කරගන්නවා. සීලයෙන් ශක්තිමත් කරගන්නවා. මෛත්‍රියෙන් ශක්තිමත් කරගන්නවා. ඒ ශක්තිමත් කරපු තැන පංච නීවරණ තීව්‍ර වෙනවා. බිය කියන කාරණේ අපේ බැහැරට යනවා. බිය කියන කාරණයෙන් බැහැරට යන තැනදී පංච නීවරණ තීව්‍ර වෙන තැනදී ලේ ධාතුව පිරිසිදුයි ප්‍රතිශක්තිය වැඩි. බාහිර එන්නා වූ පලිබෝධයන්ට යට කරගන්න බැහැ. නමුත් උණක් ගැනුනොත් නෝන මමත් ගිහිලා ලේ පරීක්ෂා කර ගන්නවා. නමුත් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. කවුරු කුණු ගෙනල්ලා මහපාරට දැම්මත් අපේ ගේ ඉස්සරහට දැම්මත් අපිට ඒව පාලනය කරන්න බැරි නම් අපිට තියෙන්නේ ඒවා නිසා ගැටි ගැටි ජීවත් වෙන්න නෙමෙයි. මට මතකයි මං දවසක බස් එකක යනකොට ප්‍රධාන නගරයක් කිට්ටුව ලොකු බැනර් එකක් ගහලා තිනවා. ඒ බැනර් එකේ තියෙනවා එතන මේ මිනිස්සු කුණු ගාන තැනක්. ඒ ලොකු බැනර් එකේ ගහලා තියෙන මොකද්ද? මෙතෙන්ට කුණු දාන සෑම කෙනෙකුටම ඩෙන්ගු හැදේවා කියලා. දැන් මොකද්ද මේ කරන්නේ? සාප කිරීමක් කරන්නේ. මෙතෙන්ට කුණු දාන සෑම කෙනෙකුටම ඩෙන්ගු හැදේවා කියලා.
ඒ වගේම ස්වාමීන් වහන්ස අපි තවත් දකින සුලබ දර්ශනයක් තමයි මෙතන කුණු දැමීම බල්ලන්ට පමණයි යනුවෙන් පෝරු එල්ලා තැබීම.
ඒක ප්‍රශ්නයක් නෑ කියමුකෝ. බල්ලන්ට පමණයි කියවට ප්‍රශ්නයක් නෑ කියමුකෝ. මෙතන කියන්නේ නෝනා කුණු දාන සෑමෝටම ඩෙන්ගු හැදේවා කියලා. සාප කිරීමක් කරන්නේ. ඒ සාප කිරීම තුල දේශය වැඩෙනවා. ඒ දේශයේ පලි ගැනීම නපුරුකම සියල්ලම වැඩිලා. නමුත් එයාට මෙතන බෝඩ් එකක් ගැහුවා නම් මෙතෙන්ට කුණු දාන සියලු දෙනා සුවපත් වේවා කියලා නෝනා ඒ සුවපත් වේවා කියන චිත්තය තුළ ශරීරයේ ලේ ධාතුව පිරිසිදු වෙනවා ප්‍රතිශක්තිය වැඩි වෙනවා තමන් ඩෙන්ගුවෙන් ආරක්ෂා වේ. තමන් කරන්න ඕනේ දැන් වෙන මේ සමාජය අපිට හදන්න බෑ. ඉහළ තැන ඉඳන් සමාජය පිරිහෙනවා නම් නෝනා අපිට තියෙන්නේ අපි තනි තනියම ශක්තිමත් වෙනවා. එහෙම නැතුව ලෝකේ යන දිශාවට අපි යන්න ගියොත් අපිටත් අනිවාර්යයෙන්ම අනතුරක් කරයි. දැන් භික්ෂුවක් හැටියට මම ඉන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව ඒ තැන. ලෝකයට යන්න දීලා මම නැවතිලා ඉන්නවා. නැවතිලා ඉන්නේ ධර්මයේ ළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රාතිමෝක්ෂ සීලය. ඒ නිසා ලෝකයේ උඩු යටිකුරු උනත් නොනා අපි අපේ පාඩුවේ සතුටු hina වෙලා සැනසෙල්ලේ ඉන්නවා. ඒ නිසා මම ආර්ය උපවාදය ගැනයි කිව්වේ. ඒ ආර්ය උපවාදය කියන කාරණේ නොනා සිහි මුලාවීම් පත්වීමට ප්‍රධාන හේතුවක් සීලේ දුර්වලභාවයත් මෛත්‍රියේ දුර්වලභාවයත් අනිවාර්යයෙන්ම අපි සීමුලාවේ මරණයට අපිව අයිති කරලා දෙනවා.
කරු ස්වාමීන් වහන්ස රහතන් වහන්සේ කෙනෙක්ව ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්මයක් වෙනවා. රහතන් වහන්සේ තරමටම සිත දියුණු නොකල අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙකු අතින් ඝාතනය වීම ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්ස අපිට මේ අවස්ථාවේ පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා.
මෙහෙමයි බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්ම දේශනා කරනකොට නෝන රහතන් වහන්සේ කෙනෙක් මැරීමත් ආනන්තරීය පාප කර්මයක්. අම්මා තාත්තා මැරීමත් ආනන්තරීය පාප කර්මයක්. ඒ නිසා යම් කෙනෙක් තමන්ගේ අම්මා තාත්තා මැරෙනවා නම් රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කළා හා සමානම අකුසලයක් එයාට උරුම වෙනවා. ඒ වගේම යම් පුද්ගලෙක් ගිහි අනාගාමි ඵලයට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා. අපි කියමු උග්‍ර ගෘහපතිවරයා කියලා. ගිහි අනාගාමි උත්තමේ. තේරෙනවද? එතකොට යම් කෙනෙක් ගිහි අනාගාමි උග්‍ර ගෘහපතියාව මරලා දානවා. එයා මේ ඝාතනය කරනවා. ඒ වගේම තවත් කෙනෙක් තමන්ගේ අම්මාව ඝාතනය කරනවා. එතකොට වැඩි අකුසලයේ අම්මාව ඝාතනය කරපු කෙනාට. අම්මා ඝාතනය කරපු කෙනාට ආනන්තරීය පාප කර්මය වෙනවා. අනාගාමි උත්තමයා ඝාතනය කරපු කෙනාට ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ නැහැ. තේනවාද? අනාගාමී කෙනා ඝාතනය කළා කියලා ආනන්තරීය පාප කර්මයක් නැහැ. අම්මා ඝාතනය කළොත් ආනන්තරීය පාප කර්මයක්. නමුත් අනාගාමී උත්තමයා ඝාතනය කළොත් අනිවාර්යයෙන්ම ඒක නිරේගාමී අකුසලයක් බවට පත් වෙනවා. නමුත් ආනන්තරීය පාප කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. එතෙන්දී බුදුරජාන් වහන්සේ අනාගාමී ඵලය කියන තැනටත් වඩා ඉහළින් අම්මා තාත්තාගේ ගුණයන් තියලා තිනවා. ඒ නිසා නිරේතුරුවම රහතන් වහන්සේ කියන තැන ඒ ගුණයන්ට හා සමානව බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාගේ ගුණයන් කියලා තිනවා. ඒක සම්මා දිට්ඨියේ මූලික ලක්ෂණයක් බවටත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා.
ස්වාමීන් වහන්සේ දැන් පුද්ගලෙක් තමන් බිහි කරපු දෙමාපියන්ව ඝාතනය කරනවා. තව කෙනෙක් තමන්ව බිහි කරපු දෙමාපියන් නොවි තමන් හදා වඩාගත් දෙමාපියන්ව ඝාතනය කරනවා. මෙන්න මේ අවස්ථා දෙක එහි අකුසල් කොයි ආකාරයෙන්ද කියලා දහමට අනුව ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ අපිට පැහැදිලි කර දෙන්න.
ඔව් මෙහෙමයි. දැන් අපි කියමු දැන් අම්මා තාත්තා ඉන්නවා. දරුවා බිහි වෙනවා. බිහි වෙනා පුංචි කාලෙදිම දරුවා අතරමං වෙනවා. දැන් දරුවා අතරමං වෙලා දරුවට අවුරුදු 25 30ක් යනවා. 30ක් ගියාම දැන් අම්මා හිතන් ඉන්නේ දරුවා මිය ගිහිල්ලා කියලා. දරුවා හිතන් ඉන්නේ අම්මා තාත්තා මැරලා කියලා. ඒ නිසා දැන් දෙගොල්ලෝ අතර සම්බන්ධයක් නැහැ. මෙහෙම ඉද්දි කොහෙදි හෝ යම් හේතුවකට මේ දරුවා අතින් මේ තාත්තා මැරුණා. මේ තාත්තා කියලා දන්නේ නැහැ. එතනදී මානන්තරේ පාප කර්මය බවට පත් වෙන්නේ නැහැ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව සකස් වෙන්නේ නැහැ. නමුත් එහෙම මැරුවාට පස්සේ එයා යම් හේතුවකින් සාධක සහිතව දැනගන්නවා මේ මැරුම් කෑවේ මගේ තාත්තා කියලා. එතනදී ආනන්තරේ පාප කර්ම වෙනවා.
සමිනහංශ දැන් තිරිසන් ලෝකයේ තුල අපි දකිනවා තමන්ගේ පැටවුන්න කන මව් සතුන්. ඒ වගේම පැටවුන්න තින් හිංසාවට හිංසනයට පත්වන දෙමාපියන්. දැන් මෙන්න මේ තත්වයනොත් ධර්මානුකූලව අපි කොහොමද ස්වාමින්වහන්ස පැහැදිලි කරගන්නේ?
නෑ, සතෙකුට අදාළව ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑ. සතා කියන්නේ තිරිසන් ලෝක කෙනෙක්නේ. එයාගේ කුසල් ශක්තිය, එයාගේ පින ඔක්කොම දුර්වලයි. ඒතර මිනිස්සයා කියන්නේ මේ සුගතිය තුල ඉපදිලා ඉන්න සම්මා දිට්ඨියට පත් උනා වූ එනාගේ අම්මා තාත්තාගේ අකුසල් විපාක ගොඩක් වැඩි. තේන්න සම් මිත්‍යා දෘෂ්ටික භාවයේ ඉන්න අම්මා තාත්තා කෙනෙකුට වඩා සම්මා දිට්ඨියට පත් වෙච්ච අම්මා තාත්තාගේ කුසල් කර භාවය වැඩි. වෙන්නා වූ අනතුර වැඩි. ඒක ඉතින් අපි ගලපලා ගන්න ඕනේ. තර්කානුකූලව කතා කළොත් අපිට පුළුවන් ඕක ලිහිල් කරලා දෙන්න. එතන නෙමෙයි බලන්න ඕනේ ධර්මයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනයට අදාළව අපි මේක ප්‍රකාශ කරන්න ඕනේ. එතනයි තියෙන්නේ. අනිත් සත්තුන්ට අදාළව අම්මා තාත්තා තිරිසන් සතෙක් මෙරුවායි කියන කාරණේ, තිරිසන් සතෙක් තිරිසන් සතාගේ අම්මා මෙරුවායි කියන කාරණේ ආනන්තරී පාප කර්මය කියන කාරණේට අදාළ නැහැ. නමුත් ඒවා බලවත් අකුසල්. ඒ සත්තුන්ට සිද්ධ වෙනවා.
සමිනහස තවත් කාරණයක්. දැන් සතුන් විසින් බිහි කරන පැටවුන්. එම සතුන් විසින්ම මරණයට පත් කරන්නේ කුමන හේතුවක් නිසාද සමිනහස?
එයාගේ දැනීමනේ. ඒ අතීතේ පෙර ජීවිතවල අම්මලා තාත්තලා පුත්තු හැටියට ඉපදිලා කොච්චර සමහරු කියනවාද කේන්ති ගියා මං උඹව මරාගෙන කනවා කියලා කියන අම්මලා ඉන්නවනේ. මං උඹව මරාගෙන කනවා කියන දරුවෝ ඉන්නවා. ඒවා ප්‍රකට නෑ. ඔය මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කුඩු පාවිච්චි කරන එවැනි පවුල්වල අප්‍රමාණී ඉන්නවා. මට රුපියල් 1000ක් දුන්න නැත්නම් මං උඹව මරාගෙන කනවා කියනවා. ඉතින් ඕවා ඔය වැඩිලා ගිහිල්ලා නෝනා ඉපදුනාට පස්සේ අම්මාව මරාගෙන හේතුඵල ධර්මයක් වැරද්දක් නෙමේ. බැලලිගේ වැරද්දක් බැලලිගේ නෑ නෙමේ. ඒ දැනීම සකස් වෙන්නේ තමන්ගේ පැටියාව මරාගෙන කන්න ඒ පෙර ජීවිතයේ අකුසල.
සමිනහංශ කටේ කෙටේරියක් දරාගෙන පුද්ගලයා ලෝකෙට බිහිවෙන බව ඔබ වහන්සේ සාකච්ඡාව ආරම්භයේදීම අපට සිහිපත් කළා. ඒ කියන්නේ සමිනහංශ කෙනෙක්ගේ මුවින් පිටවන වචනයකින් පවා ඒ කෙනාව සතර අපායේ උත්පත්තියක් කරා යොමු කරවන්න පුළුවන්ද? සතර අපායේ උපදින්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම නිරතුරුවම මේ වචනය බොහොම භයානකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කෙටේරියක් දරාගෙන ඉපදිනවා කියලා කියන්නේ. ඒක හරිම පරිස්සම් වෙන්න ඕනේ. පුංචි දෙයකින් ඔය පාරේ යන සමිනහංශය කෙනෙක් දැකලා ඔන්න මොකක් හරි කිව්වොත් කොච්චර කියනවාද කියලා බලන්න කිසිම ਵਿਚාරයක් නැහැ නේ. අපරාධේ මොන තරම් අකුසලයක්ද කියලා බලන්න. හිතන්නේ නැහැ. හිතීමේ ශක්තිය නැහැ. එහෙම හිතන්නේ නැහැ. ඒ සද්ධාවේ දුර්වලභාවය. ඒ නිසා නිරේතුරුවම ස්වාමින්වහන්සේලාත් එක්ක අපි ගැටෙනවා නම් ස්වාමින්වහන්සේලාට අපි චෝදනා කරනවා නම් එවැනි තැන්වලදී ස්වාමින්වහන්සේලාගෙන් ඈත් වෙලා ඉන්න එක ගොඩක් හොඳයි. අනිත් එක හුඟාක්ම මේ බොරු කියන කේලම් කියන අයගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ. ඔය ආර්ය උපවාදයන් හුඟාක් වෙලාවට වෙන්නේ නෝනා බොරු කියන කේලම් කියන අය නිසා. තේන්න? ඒ බොරු කියන කේලම් කියන අය සමහර විට එක දෙක කරලායි අනිත් කෙනාට කියන්නේ. තමාට කියපු දේ අනිත් අයටත් කිව්වායි කියන කාරණේ ඒවා නිසා අනිත් අය ගැටෙන අවස්ථා ගොඩක් මම දැකලා තියෙනවා. ඒ නිසා මේ ආර්ය උපවාදයේ සිද්ධ වෙන්න ප්‍රධානම දෙයක් තමයි නෝනා එක බොරු කියන අය ආශ්‍රය කිරීම, දෙක කේලම් කියන අය ආශ්‍රය කිරීම. ඒ නිසා නිරේතුරුව මෙතනදී එක බලන්න. දැන් නෝනා ප්‍රශ්නයක් ඇහුවේ අම්මා තාත්තාගේ ගුණයන්ට අදාළව. තේරෙනවද? ඒකෝර අම්මා තාත්තාගේ ගුණයන්ට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රහතන් වහන්සේ කියන තැන බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා කියලා තියෙනවා. ඒක සම්මාදිට්ඨිය අර්ථයක්. ආනන්තරිය පාප කර්ම ගැන දේශනා කරනකොටත් බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ බොහොම පැහැදිලිව කියනවා. සම්මාදිට්ඨිය අර්ථයන්ගෙන් බුදුරජාණන් වහන්සේ කියද්දි කියනවා අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය සම්මාදිට්ඨියේ අර්ථයක් කියලා. එතකොට මෙන්න මේ කාරණේදී වඩාත්ම වටින්නේ දරුවන් අම්මා තාත්තාට දේවත්වයෙන් සලකනවා වගේම නිරේතුරුවම මේ සම්මාදිට්ඨියේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය කියන කාරණේ නෝනා අම්මලා තාත්තලාට වගේම වර්තමාන තරුණ තරුණියන්ටත් ගොඩාක් වටිනාකමක් තියෙනවා. තේන්න මේක අම්මලා තාත්තලා වැඩිහිටියන් ගැන හිතනවාට වඩා තරුණ පරම්පරාව බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය අර්ථයට දේශනා කරන අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය සම්මා දිට්ඨිය අර්ථයක් කියන අර්ථය විශේෂයෙන්ම වටින්නේ වර්තමාන තරුණ පරම්පරාවට. මොකද වර්තමාන තරුණ පරම්පරාවේ විනය වේගෙන් දුර්වල වීගෙන එනවා. ඒක ඉතින් ඒක අපිට කාටවත් දොස් කියන්න බෑ. සමාජයේ අකුසල් මූලයන් වඩන්න කාමච්ඡන්දයන් දිසාවට සමාජය ගමන් කරනවා.
ගරු ස්වාමින්වහන්ස, අපි දකිනවා ස්වාමින්වහන්සේලා තම මිතුරන් හා සමව සලකන විවිධ පුද්ගලයෝ තරුණයෝ. ස්වාමින්වහන්සේලා සමග එකට අසුන් ගන්නවා, එකට කෑම ගන්නවා. මේ මහා සංඝරත්නය කියන අවබෝධයෙන් බැහැරව තමයි මේ අය කටයුතු කරන්නේ. මෙන්න මේ කාරණයත් අප කෙරෙහි කරුණාවෙන් අපට පැහැදිලි කර දෙන්න ස්වාමින්වහන්ස.
එතන දිනෝන අනිවාර්යම සද්ධාවේ දුර්වලභාවයක්නේ. තේරෙනවද? එක සද්ධාවේ දුර්වලභාවයක්, දෙවෙනි කාරණය ස්වාමින්වහන්සේලාගේ ප්‍රාතිමෝක්ෂ ශීලයේ තියෙන දුර්වලභාවයක්. තේන්න අපිට කවදාක්වත් සමාසනවල ඉඳලා කවදාක්වත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට ධර්මයක් කියන්න බෑ. හිටගෙන ඉන්න කෙනෙකුට අපි බිම වාඩි වෙලා කවදාක්වත් ධර්මයක් කියන්න බෑ. අපේ පිටිපස්සෙන් ගමන් කරන කෙනෙකුට කවදාක්වත් අපි ඉස්සරහෙන් වඩමින් ධර්මයක් කියන්න බෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සේකියා ධර්මයන් 75ක් තියෙනවා අපිට. සාමණේර ස්වාමීන් වහන්සේටත් ඒක පොදුයි. ඒතකොට මේ සේකියාවන් තුල අපි හරියට ස්වාමීන් වහන්සේ ශක්තිමත් නම් නොවන ගිහි පින්වතාට ඒක කරන්න බෑ. ගිහි පින්වතාට ඒ වැරද්ද කරන්න බෑ. එතකොට එහෙනම් ගිහි පින්වතා ඒ වැරද්ද කරන්නේ ඇයි ස්වාමින් වහන්සේලා සේකියා තුල ශක්තිමත් භාවයට පත් වෙලා නැහැ. ඒ බව ගිහි පින්වතා දන්නේ නැහැ. එතකොට මේ නොදන්නා භාවය නිසාම සමාජය තව තව මේ පූර්වාදර්ශයන් අරගෙන තව තව ඉස්සරහට ගමන් කරනවා. තව තව ඉස්සරහට ගමන් කරනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අනිවාර්යයෙන්ම ස්වාමින් වහන්සේලා මේ පූර්වාදර්ශයන් සමාජයට දෙන බව දෙන එක අඩුයි. එන ඒ නිසා තමයි එතෙන්ට යන්නේ. ඉන් මෙහා වර්තමානයේ ජීවත් වෙන තරුණ පරම්පරාවේ විනය පිරිහෙන්න නොනා අනිවාර්යෙන්ම ඒ තරුණ පරම්පරාව බලවත් අනතුරක් සමාජයට සිද්ධ කරනවා. ඒ බලවත් අනතුර සමාජයට සිද්ධ කරන්නේ කුමක් නිසාද? මේ තරුණ පරම්පරාවයි අනාගතයේ මාතෘත්වයේ ප්‍රීතුත්වයේ දරන්නේ. එතකොට වර්තමාන තරුණ පරම්පරාව තමා තුළින් තමන්ගේ මේ හැසිරීම රටාව තුළින් මේ කාමච්ඡන්තන් තුරට ලොල් වෙලා මේ යන්නා වූ ගමන තුළ ඒගොල්ලෝ දකින්න ඕනේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ උත්තරීතර මාතෘත්වයේ උත්තරීතර ප්‍රීතුත්වයේ දරලා රහතන් වහන්සේ කියන කෙනෙක් හා සමවෙන තැනකට අපි යන්න ඉන්නේ කියලා. ඒගොල්ලෝ අනාගත මාතෘත්වය, ඒගොල්ලෝ අනාගත ප්‍රීතුත්වය කියන්නේ. ඒගොල්ලෝ ඊළඟ පරම්පරාව මේ සමාජයට බිහි කරන්නේ. එහෙමනම් දැන් වර්තමානයේ ජීවත් වෙන තරුණ පරම්පරාව තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කළා අවංකව අහන්න තමන් ඒ තැනට සුදුසුකමේ ඉන්නවද කියලා. ඒ තැන වර්තමාන තරුණ පරම්පරාව හිතන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයාට සම කරනවා. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා රහතන් වහන්සේ කෙනෙකුගේ ගුණ හා සමෝ තියෙනවා. බුදුරජාණන් වහන්සේ අනාගාමී ගිහි පින්වතාටත් ඉහලින් අම්මා තාත්තාව කියලා තියෙනවා. එහෙනම් අපි අනාගතයේ මේ තරුණ පරම්පරාව යන්නේ ඒ උතුම් වූ මාතෘත්වයේ පීතෘත්වයේ කියන තැනට. එහෙනම් මේ වර්තමානයේ අපි මේ කරගන්නා වූ කාමච්ඡන්දයන් වැරදි හැසිරීම් ආවේගශීලී හැසිරීම් එහෙම නැත්නම් මේ අර විකෘතිභාවයට පත්වෙච්ච යෞවන ආදරය කියන මේවැයින් මත් වෙලා යන ගමනේ දිනෝනා තරුණ පරම්පරාව එක මොහොතක්වත් හිතන්නේ අරසා ශ්‍රේෂ්ඨ අනාගත තැනකට අපිට යන්න තියෙනවා කියලා. ඒගොල්ලෝ හිතන්නේ නැහැ. ඒගොල්ලන්ට හිතන්න ශක්තියක් නැහැ. ඒගොල්ලන්ට හිතන්න ධර්මයේ පිළිබඳ දැනීමකුත් නැහැ. ඒ නිසා සෑම තරුණෙක්ම දක්ෂ වෙන්න ඕනේ, තරුණියක්ම දක්ෂ වෙන්න ඕනේ. පාසල් අධ්‍යාපනය ලබන වැඩිහිටි දරුවාගේ පටන් උසස් අධ්‍යාපනය යොමු වෙච්ච දරුවෝ පවා තරුණියෝ පවා නිරේතුරුව තමා තුලින් දවසකට එක වතාවක්වත් හිතන්නේ මම තමයි අනාගතයේ මේ උත්තරීතර මාතෘත්වයේ පීතෘත්වයේ දරන්න වරම් ලබාගෙන ඉන්නේ කියන කාරණා. ඒ තැන ඉඳලා අපි නිවැරදි වෙන්න ඕනේ. නමුත් තරුණයාට එහෙම නිවැරදි වෙන්න නොනා සමාජයෙන් පූර්වාදර්ශ ලැබෙන්නේ නැහැ. වැඩිහිටි පරම්පරාවෙන් එවැනි පූර්වාදර්ශ ලැබෙන්නේ නැහැ. එක්කෝ දරුවාව අධ්‍යාපනය කියන තරඟකාරීත්වය තුලට කොටු කරනවා, නැත්නම් රැකියාව කියන කාරණේට ඔය එක එක තරඟකාරීත්වය තුලට කොටු කළා මිසක් තමන් අනාගතයේ දරණයේ උත්තරීතර পদවි ගැන ඒගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ. ඒ නිසා තරුණයන් තරුණියන්ගේ සමාජයේ ගහලා දෙන මැස්සට අර වැළදුවනවා වගේ ඊට අදාළව ඒගොල්ලෝ ගලාගෙන යන්නේ. තේන්න. ඒ නිසා නිරේතුරුවම තරුණ පරම්පරාව දක්ෂ වෙන්න ඕනේ. තරුණ කාලයේ ආදරය කියන කාරණේ කාටත් පොදු දෙයක්. දැන් ආදරේ නාමයෙන් යවුන ආදරේ නාමයෙන් නොනා බලවත් ආකාරයෙන් විනය විරෝධී, සදාචාර විරෝධී, සංස්කෘතියම විරෝධී ක්‍රියාවන් සමාජය තුළ සිද්ධ වෙනවා. ඒක සමාජය තුළ හැම තැනම බලවත් ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ යවුන ආදරය කියන කාරණය වැරදි කියලා අපිට කියන්න බැහැ. ඒක මනුෂ්‍ය ධර්මතාවයක්. වයසත් එක්ක සකස් වෙන, තරුණ ඕජාවත් එක්ක සකස් වෙන ස්වභාවික මනුෂ්‍ය ධර්මතාවයක්. නමුත් මේ යවුන ආදරය කියන කාරණය නොනා විනයක්, සදාචාරයක්, සීලාචාර ධර්මයන් තුළ ඉඳගෙන සිද්ධ කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ.
ගරු ස්වාමීන් වහන්ස, තරුණ තරුණියන්ගෙන් අප මේ අපේක්ෂා කරන විනය, ශ්‍රද්ධාව ඒ අය තුලින් ගොඩනගින්න නම් කුමක්ද ස්වාමීන් වහන්ස විය යුත්තේ?
ඒක නෝනා සමාජයේ පූර්වාදර්ශයන් දෙන්න එපා. එක්කෝ සංඝ සමාජයෙන්, එක්කෝ මාධ්‍ය තුලින්, එක්කෝ වැඩිහිටියන් තුලින් මේ සමාජයේ මේ පූර්වාදර්ශයන් සමාජගත කරන්න ඕනේ. ඒ පූර්වාදර්ශයන් සමාජගත වෙන්නේ නැත්නම් තරුණයාට තරුණියට දොස් කියන්න බැහැ. මොකද යෞවන ආදරය කියන කාරණේ මානුෂික ධර්මතාවයක් හැටියට නොනා නිරේතුරුවම අයාලේ දුවන දෙයක්. ඔබ මගෙන් ඇහුවොත් ස්වාමින්වහන්සේ යෞවන ආදරය කියන වචනෙට අර්ථයක් දෙන්න කියලා මං කියන්නේ නොනා යෞවන ආදරය කියන්නේ සුන්දර වූ මානසික රෝගයක් කියලා. සුන්දර වූ මානසික රෝගයක්. ඒකට මානසික රෝගයක් කියලා විතරක් කියන්න බෑ. ඒක ඒ තරමටම සුන්දරයි. මොකද මමත් තරුණේ, මම පැවිදි වෙන්නේ අවුරුදු 44 දී. මමත් තරුණේ හැටියට යෞවන ආදරය කියන කාරණේ අත්විඳා. ඒ නිසායි මම කියන්නේ යෞවන ආදරය කියන්නේ සුන්දර වූ මානසික රෝගයක් කියලා. එක තරුණෙක් ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මම මගේ ගෑනු දරුවාට ලියුමක් ලියන්න පටන් ගත්තා මල් ලියුම ලියන්න පටන් ගත්තේ රෑ 8ට. 8ට ලියුම ලියලා වහලා තිබ්බා. නිදාගත්ත දැන් මං ඇඳේ ඉඳන් කල්පනා කරනවා නෑ මේ ලියපු දේ මෙතන වැරදි මෙතන වැරදි මෙතන වැරදි කියලා. ආයිමත් නැකිට්ටා අර ලියුම ඉරුවා දෙවෙනි ලියුමත් ලිව්වා. ආයිමත් ලියුම ලියලා තියලා නිදා ගන්නවා. ආයිමත් හිතනවා නෑ මේ ලියුම මෙතන වැරදි කියලා. ඒ ලියුම ඉරුවා තුන්වෙනි ලියුමත් ලියුම් තුන ඉවරෙනකොට නෝනා රෑ 12යි වෙලාව. එතකොට දැන් බලන්න 8ට පටන් අරන් රෑ 12ට වෙනකන් ගත කළා. ඒකයි මං කිව්වේ යෞවන ආදරය කියන්නේ සුන්දර වූ මානසික රෝගයක් කියලා. ඒකට මානසික රෝගයක් කියලා විතරක් කියන්න බෑ. මොකද ඒ පැය කීපය පුරාවට නෝනා එයා සුන්දර වූ මනෝලෝකිකයි ජීවත් වෙන්නේ. ඒ යෞවන ආදරයේ ස්වභාවය. ඒ නිසා ඒ යෞවන ආදරයේ ස්වභාවයට වැඩිහිටි සමාජය එහෙම නැත්නම් රටේ පරිපාලනය හොයවා මේවා නෝනා විනයක් ඇතුව පවත්වාගෙන යනට අදාළ පසුබිමක් සකස් කරනවා. ඉතින් එවැනි දේවල් වෙන්නේ නැති තැන යෞවන ආදරය අර කියන්නා වගේ මානසික රෝගයක් බවටම පත් වෙනවා. ඒ නිසාම නෝනා ඒගොල්ලෝ අනාගතේ රහතන් වහන්සේ කියන තැනට අදාළව එහෙම නැත්නම් මහා බ්‍රහ්මයා කියනට අදාළව තමන් දරා ගන්න තියෙන මාතෘත්වයේ පීර්තිත්වය ගැන සීකල්පනාවක් නැහැ. ඉතින් ඒ නිසාම නෝනා සමාජයේ බලවත් ආකාරයෙන් ව්‍යාසනයන් විකෘතින් භාවයට පත් වෙනවා. ඉنسان නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කරගන්නවා වගේම අනාගතේ අම්මලා තාත්තලා වෙන්නේ මේ ඉන්න තරුණ අපි තරුණ තරුණියයි කියන තැන හිතලා ඊට අදාළව ගුණාත්මක භාවයන් අපේ ජීවිතයට එකතු කරගන්න. ඒ ගුණාත්මක භාවයන් අපේ ජීවිතයට එකතු කරගන්න නැතුව අපි යන්නන් වාලේ සමාජයේ ගහලා දෙන මැස්ස මත දුවන වැලක් වගේ අපි ඉස්සරහට යන්න ගියොත් නෝනා ඒ යන මොහොතක් මාසා අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේට අකීකරු දරුවෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සම්මා දිට්ඨිය අර්ථයන්ට අකීකරු දරුවෙක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම යෞවන ආදරය කියන්නේ අර කිව්වා වගේ මානසික රෝගී භාවයක් සුන්දර වූ මානසික රෝගයක්. ඒ නිසා නිරේතුරුව මේ යෞවන ආදරයේ ඉදිරියේ ඒ යෞවන ආදරය අපේ සංස්කෘතියෙන් අපේ සදාචාරයෙන් අපේ සීලාචාර ධර්ම වලින් පෝෂණය කරගෙන ඉස්සරහට අරන් යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අත්වැල් බැඳගෙන අපිට යන්න බැරි වුණත් තම තමන් හිතනවා නම් මං අනාගතයේ මෙවැනි ශ්‍රේෂ්ඨ මාතෘත්වයක් පීතුත්වයක් කරා යන්නේ ඊට මං සුදුස්සෙක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ සුදුසුකම මගේ ජීවිතයෙන් ඇති කර ගන්නවා කියන අදිෂ්ඨානෙට තරුණ තරුණියන් ඉන්න පුළුවන් නම් නෝනා ඒ තැනදිම තමන් සද්ධාවෙන් පරිපූර්ණ භාවයට පත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා.
පූජ්‍ය රාජකීය ආරිය ඥාන ස්වාමීන් වහන්සේට අපි මෙත් සිතින් පින් අනුමෝදන් කරමින් ප්‍රාර්ථනා කරමු උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙන්නට කියා.